생각해봐.
අද දින සංස්කෘතික අරමුදල කේන්ද්‍ර කරගෙන සහ බුද්ධ ශාසන අමාත්‍යංශය ඇතුළු තවත් අමාත්‍යංශ ගණනාවක කරුණු කාරණා සාකච්ඡාවට භාජනය වෙන මේ අවස්ථාවේ මම මේ අවස්ථාව උපයෝගී කරගන්නවා කරුණු කාරණා කිහිපයක් පැහැදිලි කරන්න. පසුගිය ජනාධිපතිවරණයෙන් පසුව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පත්කරා කමිටුවක් සංස්කෘතික අරමුදලේ දූෂණ වංචා අක්‍රමිකතා හොයන්. ඒ කමිටුවට පත්කරේ කවුද? ගාමිණී සරත් ඉදිරිසිංහ, ගෝඨාභය ජයරත්න, හරිගුප්තා රෝහණදීර. දැන් හරිගුප්තා රෝහණදීර කියන්නේ පොදුජන එක්සත් පෙරමුණෙන් 2010 මැතිවරණයට ඉල්ලපු අපේක්ෂකවරයා. තවත් හරිගුප්තා රෝහණදීර මහත්මයාට සම්බන්ධකම් තියෙනවා. නමුත් මේ පාර්ලිමේන්තුව මම ගාව ගන්නට යන්නේ නැති නිසා මම ඒ සම්බන්ධකම් ගැන කතා කරන්නට යන්නේ නැහැ. දැන් මෙහෙම වார்த்தාවක් මම මේක හැන්සාඩ් ගත කරනවා, සභාගත කරනවා. විශේෂයෙන්ම මට දැනගන්නට තිබෙන ආකාරයට මේ හරිගුප්තා රෝහණදීර, ගෝඨාභය ජයරත්න, ගාමිණී සරත් ඉදිරිසිංහ ඒ වார்த்தාව තියෙනවා. හැබැයි පුදුමයට කාරණාව එක්කෙනෙක්වත් අස්සම් කරලා නැහැ. අස්සන් නොකරපු වார்த்தාවක්
විපක්ෂ නැගතුමා හොඩ ප්ලීස් මූලාසනයේ සඳහා කරු වීරසමුණ වීරසමුණතුමා.
මම කතා කරන්න.
මම නැවතත් වරක් ආරම්භ කරන්නම් මගේ කතාව. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පත්තුණු වහාම සංස්කෘතික අරමුදලේ සිදුවනයි කියන දූෂණ වංචා හොරකම් පිළිබඳව පරීක්ෂණ කමිටුවක් පත් කරා. ගාමිණී සරත් ඉදිරිසිංහ, ගෝඨාභය ජයරත්න, හරිගුප්තා රෝහණදීර මේ තුන්දෙනාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරේ. මෙන්න ඒ පත් කරපු වார்த்தාව. හැබැයි මේ වார்த்தාව තුන්දෙනාගෙන් එක්කෙනෙක්වත් අස්සම් කරලා නැහැ. එතකොට මම පැහැදිලිවම චෝදනා කරනවා, ගෝඨාභය රාජපක්ෂ මේ වார்த்தාව සකස් කරන්නට කටයුතු කරේ 2020 පැවැත්වෙන මහමැතිවරණ ඉලක්ක කරගෙන සජිත් ප්‍රේමදාසටත් සමගි ජන බලවේගයටත් අප සන්ධානයටත් මඩ ගහන්න. ඒකනේ වார்த்தාවක් තියෙන්නේ අස්සන් නැතුව. ඉතින් පුදුමයට කාරණාවක්. සරත් ඉදිරිසිංහ, ගෝඨාභය ජයරත්න, හරිගුප්තා රෝහණදීර. රෝහණදීර කියන්නේ කවුද කියලා දන්නවනේ ඔබතුමාට? ඔව්, අහවලා තමයි. ඒ රෝහණදීර 2010 පොදුජන එක්සත් පෙරමුණේ අපේක්ෂකයක් ඉන්නවා මේ පරීක්ෂණ කමිටුවේ. හැබැයි කිසිම අස්සනක් නැහැ. මං ඒ වார்த்தාව අපේ ඇමතිතුමාගේ දැනගැනීමට හරි හැන්සාඩ් ගත කරනවා, සභාගත කරනවා. ඒ විතරක් නෙවෙයි, මම මේක පිටපත් කරලා මාධ්‍යයටත් ලබා දෙනවා. මොකද මෙතන සිදුවෙලා තිබෙන්නේ සම්පූර්ණයෙන්ම දේශපාලන මඩ ගැසීමක්, චරිත ඝාතනයක්. ඉතින් දැන් මේ අස්සන් නොකරපු වார்த்தාව පදනම් කරගෙන ඔබ දන්නවද සභාපතිතුමා, මට අල්ලස් කොමිසමෙත් දැම්ම පැමිණිල්ල. අස්සන් නොකරපු රෝහණදීර වார்த்தාව. එතකොට අල්ලස් කොමිසමෙන් ආපහු වෙනවා උත්තරයක් බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයට. මෙන්න මෙහෙම, මධ්‍යම සංස්කෘතික අරමුදලේ කාර්යයන් විමර්ශනය කිරීම සඳහා පත් කරන ලද කමිටු වார்த்தාව. උක්ත කාර්යයන් මෙම කොමිෂන් සභාව වෙත යොමු කරන ලද මගේ සමාංක හා 2022/15 දින ඇති ලිපිය හා බැඳේ. එමගින් විමසුම් කර ඇති BC ඇලීරක් 15/28 ඇලීරක් 2014 දරන ගොනුව සම්බන්ධයෙන් අල්ලස් පනත යටතේ කටයුතු කිරීමට ප්‍රමාණවත් කරුණු අනාවරණය නොවුණු බැවින් මේ සම්බන්ධව ඉදිරි කටයුතු නොකිරීමට කොමිෂන් සභාව තීරණය කර ඇති බව කාරුණිකව දන්වා සිටිමි. එතකොට මම මේක හැන්සාත් ගත කරනවා, සභාගත කරනවා, ඒ වගේම මාධ්‍යවලටත් මම මේක බෙදලා හරිනවා. මොකද ඇත්ත දැනගන්නට ඕනනේ. මඩ ගහලා චරිත ඝාතනය කළා හරියන්නේ නැහැනේ. එතකොට අස්සන් නොකරපු රෝහණ දීර වාර්තාවක් මම හැන්සාත් ගත කරනවා, සභාගත කරනවා. ඒ වාර්තාව මත පදනම් කරගෙන අල්ලස් කොමිසමට කරපු පැමිණිල්ලේ ඒක ඉදිරියට ගෙන යන්න බැරි වූ කියන ඒ නියමිත තොරතුරුත් කරුණුත් මම හැන්සාත් ගත කරනවා, සභාගත කරනවා, පිටපත් කරලා මම මාධ්‍යයටත් ලබා දෙනවා. දැන් එතනින් නතර වුණේ නැහැ ගරු සභාපතිතුමනි. ඊට පස්සේ මේ වාර්තාව පදනම් කරගෙන අල්ලස් කොමිසම කිව්වහම ඉදිරියට යන්නට ප්‍රමාණවත් තොරතුරු කරුණු කාරණා නැtei කියලා ඊට පස්සේ මොකද වුනේ? ඊට පස්සේ තවත් කමිටුවක් පත් කළා. මොකද්ද ඒ කමිටුව? වසන්ත ජිනදාස, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු, WP ගුණපාල, ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශ්‍රාමික නිලධාරි, MB වීරකෝන්, ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවයේ විශ්‍රාමික නිලධාරිවරයෙක්. දැන් තවත් කමිටුවක් පත් කරා. කෝප් එකක් ගන්නවා ඒ පත් කරපු කමිටුව. ඇමතිතුමත් දන්නවා, ලේකම්තුමත් දන්නවා. හැබැයි පුදුමයට කාරණාව මොකක්ද දන්නවා? සභාපතිතුමා, දැන් වාර්තාව ඇවිල්ලා තියෙන්නේ. හැබැයි වාර්තාව එළි දක්වන්නේ නැහැ. වාර්තාව එළියට දාන්නේ නැහැ. ඇයි? වාර්තාවේ කිසිම චෝදනාවක් ඇමතිවරයාට විරුද්ධව නැහැ. කිසිම චෝදනාවක් ඇමතිවරයාට විරුද්ධව නැහැ. මම ඒ වාර්තාවේ අපිට ලැබී තිබෙන මේ නිගමන පිටු අංක 120 සිට 154 දක්වා මම හැන්සාත් ගත කරනවා, සභාගත කරනවා, ඒව පිටපත් කරලා මාධ්‍යයටත් මම ලබා දෙන්නට කටයුතු කරනවා. දැන් ගරු කථානායක, ගරු සභාපතිතුමනි, ඉස්සෙල්ලා රෝහණ දීර වාර්තාවෙන් කිව්ව බිලියන 11ක් හොරා කෑවයි කියලා. ඒක 2020 ජූනි අගභාගේ ලබා දීලා ඒක පාවිච්චි කරා මහමැතිවරණයට දේශපාලන ප්‍රචාරක කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා. ඊට පස්සේ පත් කරපු කමිටුවේ වාර්තාව දැන් එළි දක්වන්නේ නැහැ. ඇයි? ඒ වාර්තාවේ තියෙනවා මෙන්න මෙහෙම. මම මේ වාර්තාවෙන් උපුටා දක්වනවා. ඉහත සඳහන් නිරීක්ෂණවල සවිස්තරව දක්වා ඇති පරිදි අරමුදල් ආපසු ගැනීමට වඩා 2015-2019 කාලය තුළ ආයෝජනය කළ ප්‍රමාණය වැඩි බවත්, 2019 ස්ථාවර තැන්පතු ප්‍රමාණය රුපියල් මිලියන 6033ක් බවත් අනාවරණය විය. කොහොමද වැඩේ? මෙන්න මේ අලුත් කමිටුවේ නිගමන. දැන් මේව එළියට දාන්නේ නැහැ, මේව ඉදිරිපත් කරන්නේ නැහැ, මේව සභාගත කරන්නේ නැහැ. ඒ වගේම මම ඔබතුමාට කියන්න කැමතියි, දැන් මේ ලොකුවට කතා කරනවා මේ පාලක මණ්ඩලයේ රැස්වීම පිළිබඳව. පාලක මණ්ඩලයේ රැස්වීම වල ආවරණ අනුමැතියක් ගත්ත නැති කාරණාව, ඒක පිළිබඳවත් මේ කමිටුව, වසන්ත ජිනදාස කමිටුව පරිශීලනය කරනවා. පරිශීලනය කරලා මෙන්න ගරු සභාපතිතුමනි, මෙන්න ගරු අග්‍රාමාත්‍යවරයා, සහභාගී වී නැති දින ටික මම මේව හැන්සාත් ගත කරනවා, සභාගත කරනවා. 2015 ඔක්තෝබර් 26, 2016 පෙබරවාරි 1 වෙනිදා, 2016 අගෝස්තු 4 වෙනිදා, 2016 නොවැම්බර් 25 වෙනිදා, 2017 පෙබරවාරි 2 වෙනිදා, දෙදස් දාහතේ මාර්තු හත්වනිදා. දෙදස් දාහතේ මැයිමාස තිස්වනිදා. දෙදස් දාහතේ අගෝස්තු මාසේ නමවනිදා. දෙදස් දාහතේ ඔක්තෝම්බර් මාසේ දහනමවනිදා. දෙදස් දාහතේ දෙසැම්බර් මාසේ විසියට වනිදා. දෙදස් දහටේ මාර්තු මාසේ පස්වනිදා. දෙදස් දහනමේ මාර්තු මාසේ පාලොස්වනිදා. මේ එකකටවත් එවකට ගරු අග්‍රාමාත්‍යතුමා, වර්තමාන ජනාධිපතිතුමා, මේ එකකටවත් සහභාගි වෙලා නැහැ. හැබැයි පාලක මණ්ඩල රැස්වීම තිබුණේ කොහෙද? අරලියගහ මන්දිරේ. ඉතින් මේ ජිනදාස වාර්තාව නිගමනයට එනවා එතුමාගේ කාර්ය බහුලත්වය මත පිළිගත හැකි තත්ත්වයක් කියලා අග්‍රාමාත්‍යවරයා සහභාගී නොවීම. ඊළඟට චෝදනාකාවක් කෝප් කමිටුවේ මෙන්න මෙහෙම, මේ පාලක මණ්ඩලය අනුමැතිය දුන්නයි කියලා අස්සන් කරලා තියෙනවා. මේවා ව්‍යාජ අස්සන්, මේවා බොරු අස්සන්, මේවා හොර අස්සන්. වහාම යවන්න මේක පරීක්ෂණය කරා. දැන් මොකද්ද ගරු සභාපතිතුමනි වසන්ත ජිනදාස සභාපතිවරයාගේ කමිටුව කියන්නේ? මධ්‍යම සංස්කෘතික අරමුදලේ 209 වන පාලක මණ්ඩලයේ එකඟතාවයට පැමිණි ඇති කරුණු සම්බන්ධව පාලක මණ්ඩල සමාජිකින් විසින් යොදා ඇති අත්සන් සත්‍ය හා නිර්ව්‍යාජ අත්සන් බවට සැක කටයුතු ලේඛන පිළිබඳ රජයේ රස පරීක්ෂකවරයාගේ ලබා දී ඇති විශේෂඥ මතය පිළිගැනීමට තීරණය විය. ඔක්කොම අත්සන් ටික සත්‍යයි. මම ඔබතුමාට පැහැදිලිව යෝජනා කරනවා කෝප් කමිටුවේ මේ අත්සන් බොරු අත්සන්, හොර අත්සන්, ව්‍යාජ අත්සන් කියලා කියපු අයගේ රූප රාමු ටික නිදහස් කරන්න මාධ්‍යවලට, ඒවා හැන්සත්ගත කරන්න, සභාගත කරන්න. ඔක්කොම අමු පට්ටපල් බොරු. එතකොට පට්ටපල් බොරුව හෙළිදරව්වෙයි කියන බයට වසන්ත ජිනදාස WP ගුණපාල MB වීරකෝන් කමිටුවේ නිගමන සහ වාර්තාව අදටත් හන්සත්ගත කරන්න, සභාගත කරන්න. ඇයි? ඒව කියවනකොට බොහොම පැහැදිලි වෙයි. රෝහණ වීර කියන්නේ කවුද? රෝහණ වීර කියන්නේ කියන එක මම විග්‍රහ කරන්න යන්නේ නැහැ. අම්ලේ අපේ ගරු මන්ත්‍රීතුමන්ලා අහනවා රෝහණ වීර කියන්නේ කවුද කියලා. ඒක මම කියන්න යන්නේ නැහැ. මොකද ඒක මේ පහර මේ පාර්ලිමේන්තුවේ මේ මහලේකම් කාර්යාලයට සහ පාර්ලිමේන්තුවේ නිලධාරීන්ට ඒක වෙන නිග්‍රහයක්. ඒක අනවශ්‍යයි. මම අපි එතනට යන්නේ නැහැ. එතකොට මොනවද අපි සංස්කෘතික අරමුදල තුලින් කරපු වරද? අපි වරද තමයි සිසු දහම් සෙවන යටතේ මේ රටේ ගස් යට දහම් අධ්‍යාපනය ලබන බෞද්ධ ආගමික, හින්දු ආගමික, ක්‍රිස්තියානි, කතෝලික, ඉස්ලාමීය ආගමික දූ දරුවන් ඉගෙන ගන්න ඒ ගස් යට දහම් අධ්‍යාපනය වෙනුවට දහම් පාසල් ශාලා ගොඩනැගීම සහ ඒ සියලුම කොන්ත්‍රාත්තු පෞද්ගලික ආයතන නොවේ, රජයේ ආයතන, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව, SDNCC, නිමෝ වැනි රජයේ කන්ස්ට්‍රක්ෂන් කම්පනීස් යොදවලා කටයුතු කිරීම තමයි අපි කරපු වරද. එතකොට ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමක් ඒ ආගමික නායකෙක් අපවත් වුණාම අපි උපකාර කරා. ඒ උපකාර කරේ ප්‍රාදේශීය ලේකම්ගේ ගිණුමට සල්ලි දීලා. චෙක් එක ලියලා තියන්නේ ප්‍රාදේශීය ලේකම්ගේ ගිණුමට, කාගේ පුද්ගලික ගිණුම් වලට නෙවෙයි. එතකොට කෝ මේ කෙරුවයි කියන බොරුව, හොරකම සහ අපරාධය කියන එක මං අහන්න කැමතියි. ඒ වගේම ඉතාමත්ම පැහැදිලිව මේ වසන්ත ජිනදාස කමිටුව, WP ගුණපාල, MB වීරකෝන් කමිටුව, මම මේ ඔක්කොම හැන්සත්ගත කරනවා, සභාගත කරනවා, ඒ වගේම මාධ්‍යයටත් ලබා දෙනවා. ඒකේ නිගමනය තමයි ඉහත සඳහන් නිරීක්ෂණවල සවිස්තරව දක්වා ඇති පරිදි වියදම් වලට බැඳීම හා ගිවිසුම්ගත වීම අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත රාජ්‍ය සංස්ථා සමග සිදු කර ඇති බවත් පාලක මණ්ඩලයේ ආවරණ අනුමැතියින් පසුව අනුමත කරගෙන ඇති බවත් නිගමනය කරයි. මෙන්න මේ අලුත් වාර්තාවේ එළියට නොදමන්නේ අලුත් වාර්තාවේ සම්පූර්ණයෙන්ම අපේ ක්‍රියාකලාපය ක්‍රියාදාමය නිර්දෝෂී කරලා තිබෙනවායි කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. ඉතින් අපි අහලා තියෙනවා සත්‍යය කවදා හෝ ජයගනී කියන කාරණාව. ඉතින් මම විශ්වාස කරනවා මේ කරුණු කාරණා හෙළිදරව්වත් සමග සත්‍යය ජයග්‍රහණය කරයි කියලා. ඉතින් මේ මාතෘකාව පිළිබඳව කරුණු කාරණා ඉදිරිපත් කරන සියලු දෙනාටම මම කියන්න කැමතියි, කටකතාවලට සවන් දෙන්නේ නැතුව, විවිධ මඩගසන ක්‍රියාවලියන් වල නිරත වෙන්නේ නැතුව, සත්‍ය දත්ත මත පදනම්ව ඔබ කරුණු කාරණා හෙළිදරව් කිරීම වඩාත් යෝග්‍යයි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමතියි. ඒ නිසා ඕවාදෙනු පරහට තමා සම්මතෙහි පිහිටා සිට කියන පරමාදර්ශී උපදෙස් තුල ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙන අත්තානමේව පටමන් පතිරූපේ නිවේසේ අතඤ්ඤ මනුසාසෙය්‍ය නකිලිසෙය්‍ය පණ්ඩිතෝ කියන ඒ උතුම් බුදු වදන අනුගමනය කරමින් අනිවාර්යෙන්ම රට බංකොලොත් කරපු මේ දූෂිත පවුල් පාලනය නීතිය හමුවට ගෙන එන්නට අපි හැම විටම අපකැප වෙනවා. ඒ වගේම ගරු සභාපතිතුමනි, මෙතනදී කරුණු කාරණා වගේක් එළිදරව් කරා මේ බඳවා ගැනීම පිළිබඳව. දැන් බලන්න නිවාස සංවර්ධන අධිකාරියට 2010 සිට 2014 දක්වා සම්පූර්ණයෙන්ම ඒ අවුරුදු ගානට වෙන් කළා තිබුණේ කීයද? 156,350යි. මිලියන 5,635යි. ඒ කටයුතු ක්‍රියාත්මක කරේ එදා හිටපු සීමා සහිත නිලධාරී මණ්ඩලයක. 2000කට ආසන්න නිලධාරී මණ්ඩලයක. හැබැයි 2015 2019 තුළ අපි නිවාස වෙනුවෙන් මිලියන 35,955ක් 103,50,955ක් අපි නිවාස සංවර්ධනය වෙනුවෙන් යොමු කරා. ඉනේ ඇත්ත වශයෙන් මේ වගේ මහා මුදල් සම්භාරයක් තුළ අපි කරගෙන ගිය වැඩපිළිවෙල තුළ ප්‍රතිලාභින් 383,377කට ඒ නිවාස ශක්තිය ලැබුණා. 2010-2014 කාලය තුළ 105,898කට තමයි ඒ නිවාස ශක්තිය ලැබුණේ. කනගාටුයි විමල් වීරවංශ මැතිතුමා, මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් කෙතරම් පෙනී සිටියත් එතුමාට ඇලෝකේට් කරේ වෙන් කරේ ඉතාමත්ම සොච්චම් මුදල් ප්‍රමාණයක්. ඒට අමතරව අපි අපේ රටේ අංග සම්පූර්ණව උදාගම්මාන 2500ක් ආරම්භ කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරා. පැහැදිලිවම අපිට ඒ වැඩසටහන් ක්‍රියාත්මක කරන්නට බැරි වුණේ ජනාධිපතිවරණ කාලේ. එවකට ජනාධිපති අපේක්ෂකයා සහ ඔහුගේ සගයෝ ටික ගිහිල්ලා කිව්වා නිවාස හදන්න මොනවටද ණය? අපි ආවම ණය ටික කපා හරිනවයි කිව්වා. ඔබ ගත්ත ණය කපා හරිනවයි කිව්වා. අද මොකද්ද වෙලා තියෙන්නේ? අද ණය දෙනවා තියා ණය වාරිකයක්වත් ලබා දෙන්නට හැකියාවක් ලැබිලා නැහැ. මෙන්න මේක තමයි සත්‍ය කාරණාව. ඒ නිසා විශේෂයෙන්ම මේ අවස්ථාවේ මේ කරුණු කාරණා ඉදිරිපත් කරපු මොහොතේ මං කැමති මේ වැදගත් තොරතුරු කරුණු කාරණා සියල්ලක්ම හැන්සාත් ගතකරන්න, සභාගත කරන්න, ස්වාමින් වහන්සේලා 59කගේ ආදාහන පූජකත්ව සඳහා 84,00,000 ලබා දීලා තිබෙනවා. සාහිත්‍ය උත්සව සඳහා පෙරහර මංගල්‍ය සඳහා 100,200,000 ලබා දීලා තිබෙනවා. සිසු දහම් සෙවන වැඩසටහනේ බෞද්ධ හින්දු කතෝලික ඉස්ලාමීය දහම් පාසල් ගොඩනැගිලි 367ක් සඳහා 111,000ක් ලබා දීලා තිබෙනවා. පාස්කු ප්‍රහාරයෙන් විනාශයට පත්වුණු දේවස්ථාන කොච්චිකඩේ කටුව පිටිය ඒ වගේම සියොන් චර්ච් එක සඳහා ලක්ෂ 1158ක් ලබා දීලා තිබෙනවා. පාස්කු ප්‍රහාරයෙන් පසු ඇති වූ ගැටුම් සහිත තත්ත්වයන් තුල ඉස්ලාමීය දේවස්ථාන ගොඩනැගීම සඳහා ලක්ෂ 66ක් ලබා දීලා තිබෙනවා. ඒ වගේම තලවිල චර්ච් එක, ඒ වගේම මඩු චර්ච් එක ඇතුළු බෞද්ධ ආගමික සිද්ධස්ථාන 16 ස්ථානයේ 8 ස්ථානයේ අනිකුත් බෞද්ධ ආගමික සිද්ධස්ථාන ඒ සියල්ලක්ම සඳහා අපි මිලියන 2017ක් පමණ පරිත්‍යාග කළා තිබෙනවා. මේවා කිසිවක් කාගේවත් සාක්කුව වලට ගියේ නැහැ. මේ ඔක්කොම ගියේ ආගමික සංවර්ධනය වෙනුවෙන්. මේ හැම ක්‍රියාදාමයක්ම අපි ක්‍රියාත්මක කරේ නිවැරදි පටිපාටිය තුල, නිවැරදි වැඩපිළිවෙල තුල. ඒ නිසා මම අවසාන වශයෙන් ඉල්ලීමක් කරනවා, පරීක්ෂණයක් පවත්වන්න කොහොමද රෝහණ දීර ඇතුළු තවත් දෙන්නේ අත්සන් රහිත වාර්තාවක් එදා මහමැතිවරණයට කිට්ටුව ලබා දීලා ඒකමත සජිත් ප්‍රේමදාසට අල්ලස් පරීක්ෂණයක් කරේ කොහොමද කියන එක ගැන හොයලා බලන්නට ඕන. කිසිම අස්සනක් නැහැ. දැන් මේගොල්ලෝ බයයි මේකට අස්සන් කරන්න. ඇයි බය? බයට හේතුව ඔක්කොම පච, ටොම් පච. ඒ ඔක්කොම ටොම් පචයි කියන එක ඔප්පු වෙලා තිබෙනවා වසන්ත ජිනදාස WP ගුණපාල MB වීරකෝන් කමිටුවෙන්. මම ඉල්ලීමක් කරනවා අද දවසේවත් සංස්කෘතික ඇමතිතුමාගෙන්, අපේ බුද්ධ ශාසන සංස්කෘතික ඇමතිතුමාගෙන් කරුණා කරලා මේ වාර්තාව හැන්සාත් ගතකරන්න, සභාගත කරන්න, මේ බොරුවට මේ එක එක කයිවාරු ගහන්න නැතුව මඩ ගහන දේශපාලනෙන් නිවත් වෙලා සත්‍ය දත්ත මත පදනම්ව අපි මේ විවාදය ඉදිරියට කරගෙන යමු කියලා යෝජනා කරනවා. ස්තුතියි.
බොහොම ස්තුතියි. ගරු මහින්දානන්ද ගමගේ මතම.
ගරු සභාපතිතුමනි, ගරු හරේන අමාත්‍යතුමාගේ අවසරය මත විනාඩි දෙකක් දෙන්න එතුමාගේ වෙලාවෙන් අඩු කරගන්නකම් පැහැදිලි කිරීමක් කරන්න. ගරු සභාපතිතුමනි, මම නෑ මේ එයාට තීරණය කරන්න බෑ, දෙනවද නැද්ද කියලා. ගරු සභාපතිතුමනි, මගේ එකම ඉල්ලීම නෑ මට පැහැදිලි කරගන්න අවස්ථාවක් දුන්නේ අමතුමාගේ වෙලාව. ආණ්ඩු පක්ෂයේ වෙලාව මම ගන්නෙ. මම විදුර වික්‍රමනායක අමතුමාගෙන් ඉල්ලීමක් කරනවා. ගරු විදුර වික්‍රමනායක අමතුමා, මේකේ රාජ්‍ය මුදල් අවතාර භාවිතාවක් වෙලා තියෙනවද කියලා කියන්න. පාලක මණ්ඩලයේ අනුමැතියක් තියෙනවද කියලා
කියන්න. ගරු මන්ත්‍රීමා, ඔබතුමා ඉදිරිපත් කරන්න ස්ථාන නියෝග අනුව පොයින්ට් ඔෆ් ඕඩර් එකක් නම් ඒක වාර්තා කරන්න, නැත්නම් ඔබතුමාගේ නම රටක නාමාවලිය නැති නිසා අපිට වාර්තා කරන්න ආණ්ඩුපක්ෂ සංවිධායකතුමා හරහා වාර්තා කරවෝතින් අපිට රටක නාමාවලිය දෙන්න පුළුවන්.
ගරු ආණ්ඩුපක්ෂයේ සංවිධායකතුමාගේ උපදේශ පරිදි විනාඩි දෙකක් පැහැදිලි කරන්න ඉල්ලනවා
ඔබතුමා. ඔබතුමා ලේකම් මණ්ඩලයේ මෙතන ලේකම් මණ්ඩලයට වාර්තා, ගරු මන්ත්‍රීමා ඔබතුමා ලේකම් මණ්ඩලයට වාර්තා කරන්න ආණ්ඩුපක්ෂයේ සංවිධායක කාර්යාලය හරහා ඒ විනාඩි දෙක හොය අවශ්‍ය වෙලාව ලබා දෙන්න අතට අපිට කතා කරන්න පුළුවන්. ගරු විදුල වික්‍රමනායක අමාත්‍යතුමා,
ගරු කාරක සභා සභාපතිතුමනි, ගරු විරුද්ධ පක්ෂ නායකතුමා ඉල්ලීමක් කළා මේ වාර්තාව ත්‍රිපුද්ගල කමිටු වාර්තාව ඉදිරිපත් කරන්නටයි කියලා, දැන් සභාගත කරන්නටයි කියලා. මේ ත්‍රිපුද්ගල කමිටුව පිටවුනේ කෙසේද? කෝප් කමිටුව ඉල්ලීම මත. මේ වෙනකොට මේ වාර්තාව කෝප් කමිටුව වෙත යවා තිබෙනවා. එහෙනම් මේ කෝප් කමිටුවට අවශ්‍යතාවය තියෙනවනේ මේක සභාගත කරන්න පුළුවන්. අනෙකුත් කරුණු කාරණා පිළිබඳව
තමයි කරුණු පැහැදිලි කිරීමෙන් පස්සේ පොයින්ට් ඔෆ් ඕඩර් දෙන්න.
එතකොට අපි කියන්න.
අමතුමායි කරුණු පැහැදිලිමින් පස්සේ පොයින්ට් ඕඩර් දෙන්න. ගරු මරික්කාර මහත්මයා,
මුලාසනේ මා සභාපතිතුමනි, දැන් මමත් කෝප් කමිටුවේ සමාජිකයෙක්. මේ කමිටුව කෝප් කමිටුවෙන් පත් කරා. කෝප් කමිටුවට වාර්තාව ලැබුණයි කියනවා කියලා අමතුමා කිව්වා. සමාජික අපිට ඒක ලබා දීලා නැහැ. කෝප් කමිටුව සමාජික අපිට ලබා දීලා නැහැ.
ඉතින් ඒක සිල්ලා මහත්මයා,
අද ගරු සභාපතිතුමා ඩේලි මිරා පුවත්පතේ ප්‍රධාන ශීර්ෂ පාඨය වෙන්නේ පාර්ලිමේන්තුව ප්‍රෝක්කරන්න යනවා කෝප් කමිටුවේ නැති කරන්න කියලා. ඒක තමයි අද පත්තරේ තියෙන්නේ. එහෙම වුණොත් යම් වාර්තාවක් කෝප් එකට ලැබිලා තියෙනවා නම් සභාගත කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ගරු ඇමතුමාගෙන් අපි ඉල්ලීමක් කරනවා මේ අලුතෙන් නිර්මාණය වෙන මේ අවකාශය හරහා මේ වාර්තාව සභාගත නොවෙන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒ නිසා ඒක වෙන්න නොදී ඔබතුමා මැදිහත් වෙන්න කියලා ඒ ඉල්ලීම අපි කරනවා.
ගරු විපක්ෂ නායකතුමා,
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මම බොහොම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා. දැන් ගරු ඇමතිතුමත් ප්‍රකාශ කරා කෝප් කමිටුවට වසන්ත ජිනදාස WP ගුණපාල MV වීරකෝන් කමිටුවේ වාර්තාව කෝප් එකට යවලා තියෙනවා කියලා. එතුමා බොහොම පැහැදිලිව ප්‍රකාශ කරා. දැන් ඒ කමිටු වාර්තාවේ තියෙන සත්‍ය තොරතුරු දක්ත උපුටා දැක්වුවා. මං අහන්න කැමතියි, ඇයි අද දවසේම කෝප් කමිටුවට බැරි මේ සභාවේ ඒක හැන්සාත් ගත කරන්න සභාගත කරන්න? මොකද ඒක 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 නොකරන්නේ අපේ නිර්දෝෂී භාවය ඔප්පු වෙන නිසාද? ඒකද හේතුව? මේක හරි බරපතල කාරණාවක්. මම මූලාසනය ගරු සභාපතිතුමා, ගරු සභාපතිතුමා, මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා ලේකම් කාර්යාලයට නියෝගයක් දෙන්න වහාම ක්‍රියාත්මක වෙන පරිදි කෝප් එක සතුව තිබෙන වසන්ත ජිනදාස WP ගුණපාල MB වීරකෝන් මධ්‍යම සංස්කෘතික අරමුදල පිළිබඳව තිබෙන වාර්තාව මේ මොහොතේ මේ අද දවසේ හැන්සාත් ගත කරන්න සභාගත කරන්නයි කියලා. මේක රටින් හංගන්න එපා. මේක මේ එක එක තොරතුරු කටකතා දාලා අපිට මඩගස්වන්න එපා. මේක හැන්සත් ගත කරන්න,
මේක
සභාගත කරන්න. එතකොට පෙරපාසල් දරුවගේ ඉඳලම මුළු රටටම බලා ගන්න පුළුවන් කවුද හරි කවුද නිවැරදි කියන.
ඒ පිළිබඳව අවධානය යොමු කරන්න කතානායකතුමා සහ ලේකම් මණ්ඩලයට අරතර කරනවා. ඒ අදිනවද කතානායක කෝප් කමිටුව දණ්ඩ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. කෝප් කමිටුව කැඳවල නැහැ ගරු විපක්ෂ නායකතුමා, ඔබතුමා දන්නවා. ඒක නිසා කතානායකතුමා සහ ඒක තමයි ඉතින් මගේ නියෝගය තමයි, මගේ මට නියෝගය තියෙන්නේ කතානායකතුමා හරහා ඒක දනුන් දෙන්න, ලේකම් මණ්ඩලයට දනුන් දෙන්න. ඔව් ගරු මහින්දාරණ දලුත් ගමගේ මැතිතුමා,
හලෝ
මහින්දාරණ දලුත් ගමගේ මැතිතුමා,
බම්බු ගහනවා
මහින්දාරණ මැතිතුමා.
ගරු
ඔබතුමාට වෙලාව ලබා දෙන්න ආණ්ඩුපක්ෂ කාර්යාලයෙන් උනාඩි දෙයක් ලබා දෙන්න දනුන් දීලා තියෙනවා.
ගරු සභාපතිතුමනි, මම ආණ්ඩුපක්ෂ කාර්යාලයෙන් අපි වෙලාව අරගෙන කතා කරන්න ඒ සඳහා ඇවිල්ලා තියෙනවා. ගරු සභාපතිතුමනි, මගේ පැහැදිලි කිරීම ගරු සභාපතිතුමනි, විපක්ෂ නායකවරයා මේ පාර්ලිමේන්තුව රටම නොමග යවනවා. එතුමා කරන්නේ මේ රටම පාර්ලිමේන්තුව නොමග යවන එක. එතුමා, මම ඔබතුමාගෙන් අහන්න කැමතියි, මම දන්නවා ඔබතුමා කරපු වැඩ ඔක්කොම හොඳ දේවල්, පන්සල් හැදුවා, කෝවිල් හැදුවා, ඒ කිසි වැඩක් පිළිබඳ මගේ විරෝධතාවයක් නැහැ විපක්ෂ නායකතුමා. ඔබතුමා ඒ කරපු ඔක්කොම හරි. හැබැයි මම ඔබතුමාට කියන්නේ, ඔබතුමා පාලක සභාවේ අනුමැතිය, ආවරණ අනුමැතිය ගත්තට නීත්‍යානුකූල පාලක සභාව මේක අනුමත කළා නැහැ. ඒකෙන් විගණකාධිපතිවරයා කියනවා මුදල් අවභාවිතාවක් කියලා. ත්‍රිපුත්ගල කමිටුවේ අස්සම්මුකුත් ඕනේ නැහැ. ඔබතුමාට පාලක සභාවේ අනුමැතියක් නැතුව මුදල් වැය කරන්න අයිතියක් නැහැ. ඒක ඇමතිතුමා, ඔබතුමා විශේෂ ඇමතිතුමා, ඔබතුමා කියන්න පාලක සභා අනුමැතියක් තියෙනවද? ඔබතුමා කියන්න, මෙතන තියෙනවා. ඒ විතර නෙමෙයි, මේ විතරක් නෙමෙයි, ඕනනම් මම කියන්නම්. අනුමැතියට අර්ථ ක්‍රියාකාරී අධ්‍යක්ෂ විසින් සිරිකොත පක්ෂ මූලස්ථානය ගොඩවෙනේලියලු ක්‍රියා කරන්න 16 ලක්ෂයක් ලේඛනයක් තියෙන ඕන තවත් කියන්න දීපුවා. පන්සල් විතරක් නෙමෙයි, දේශපාලනය කරපුවා, කාර්යාලය හදපුවා, ඒ වගේම සැලුන් එකට
සිදුවා,
ඒ ඔක්කොම ටික කියන්න. ඒ කියනවනම් ඒක
ගාමිතා
කරපු ඔක්කොම අපි කියන්න.
විපක්ෂ නායකතුමා පොයින්ට් ඔෆ් ඕඩර් කියන්න. විපක්ෂ නායකතුමා, විපක්ෂ නායකතුමා පොයින්ට් ඔෆ් ඕඩර් එක සඳහන්
කරන්න. ලක්ෂ 16ක් සිරිකොත අලුත් වැඩියා කරන්න මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් හෝ වෙනත් කිසිම රාජ්‍ය ආයතනයකින් මම ලිඛිත නියෝගයක් දීලා තියෙනවා කියලා ඔප්පු කරොත් අන්න එදාට මම අයින් වෙනවා.
බොහොම ස්තුතියි. මම ගරු මහින්දාන දැනුතුමා.
මම
ගොඩ් 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 ගොඩ්. හරි හරි. විපක්ෂයට කරන ලොකුම උදව් එක.
ඕඩර් ප්ලීස් ඕඩර්.
විපක්ෂයට කරන ලොකුම උදව්ව. එතුමා අයින් වෙන එක තමයි මේ පාර්ලිමේන්තුවටත් කරන ලොකුම උදව්ව. අන්න හර්ෂ සුබදායක ආරංචි.
විපක්ෂ නායකතුමා.
ඉල්ලා සිටිනවා.
විපක්ෂ නායකතුමා.
මම දින වකවානු සහිතව කිව්වා අග්‍රාමාත්‍යතුමා, වර්තමාන ජනාධිපතිතුමා සහභාගී නොවුණු දින, ඒ සහභාගී නොවුණු දින මතක් කරලා එතුමාගේ පැමිණීම පිළිබඳව කමිටුව ගත්තු තීන්දුව වැඩබහුල නිසා ප්‍රශ්නයක් නැහැ කියන එක පැහැදිලිවම 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 බය වෙන්නේ කොහොමද? වාර්තාව ඉදිරිපත් කරන්න. වාර්තාව ඉදිරිපත් කරන්න. වාර්තාවේ බොහොම පැහැදිලිව තියෙනවා ගරු සභාපතිතුමනි වගකීමෙන් මම කියනවා වසන්ත ජිනදාස කමිටුව බොහොම පැහැදිලිව කියලා තියෙනවා ආවරණ අනුමැතියට තමයි මීට පෙරක් වැඩ කටයුතු කෙරිලා තිබෙන්නේ. දැන් මටත් විනාඩි මටත් ගරු කතානායකතුමනි නෑ මටත්
ගරු විපක්ෂ නායකතුමා කාලය පිළිබඳ බරපතල ප්‍රශ්නයක් විපක්ෂයේ
විනාඩියක් මටත් මම එකක් ගරු සභාපතිතුමනි මටත් තියෙනවා තව විනාඩි 5ක් කරුණු කාරණා ඉදිරිපත් කරන්න.
නෑ මම ගරු විපක්ෂ නායකතුමා
සභාපතිතුමනි
මම දැන් සභාවේ අවදාන විපක්ෂ නායකතුමා
2000 නෑ විනාඩි 4ක් තියෙනවා.
නෑ ඔබතුමාගේ වෙලාව ඉවරයි. ඔබතුමා
මට විනාඩි 5ක් දෙනවා.
නෑ එහෙම නැගිට වෙලාව කතා ගන්න බෑනේ විපක්ෂ නායකතුමා. ඔබතුමාගේ නමත් මේ කතික ලැයිස්තුවේ නැහැ. ඔබතුමාට විපක්ෂ නායකතුමා
ගරු මන්ත්‍රීතුමනි මට කියන්න බැරි වුණු කාරණාවක් තිබෙනවා. මම ඒකත් පොඩ්ඩක් කියන්නම්. ඒක මං කියන්නේ විගණන වාර්තාවට අනුව. මම ඒවා කියන්න නෙවෙයි හිටියේ. මං නම් කියන්නම්. 2011 වසරේ සංස්කෘතික අරමුදලේ මුදල් වලින් ගිරුවා පත්තුවෙන් තල් අරුණලු රුහුණු පුරට වැඩසටහනට පාපැදි සවාරියකට දීලා තියෙනවා 1,03,000. අපේ අභිමානීය චිත්‍රපටය සඳහා රුපියල් 175,000 2012 වසරේ වැය කරලා තිබෙනවා මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් වලින්. මේ විගණන වාර්තාවේ මෙල කොහෙන්වත් නෙමෙයි. ජනාධිපති පදවි ප්‍රාප්තියේ දෙවන සමරුව
ගරු විපක්ෂ නායකතුමා
සුභපැතීමට
ගරු විපක්ෂ නායකතුමා
3,50,000
පොයින්ට් ඔෆ් ඕඩර් එකට කරුණ ඉදිරිපත් කරන්න කතාවක් පවත්වන්න ඔබතුමාට බෑ විපක්ෂ නායකතුමා. නෑ ගරු විපක්ෂ නායකතුමා ඔබතුමා මට වඩා මේ නීති දන්නවා. කතිකයකට දෙසරයක් කතා කරන්න බෑ. එතකොට අයිසර ආණ්ඩුපක්ෂ වෙලාව නෑ එහෙම දෙන්න. ඔබතුමා කතා කරලා ඉවරයිනේ. කතික එක විවාදයකට කතිකයකට දෙසරයක් කතා කරන්න බෑ. තේරුම් ගන්න. ඔබතුමාගේ පොයින්ට් ඔෆ් ඕඩර් එක කියන්න.
ගරු සභාපතිතුමනි ඔබතුමා සාධාරණ වෙන්න එතුමට විනාඩි 2ක් දුන්නා වගේ මට විනාඩි 5ක් ලැබිලා තිබෙනවා.
නෑ ඔබතුමා කතා කරලා අවසන් කරා ගරු විපක්ෂ නායකතුමා කතා කරලා අවසන් කරා. මේ විස්තර නියෝග වල කතිකයට එක විවාදයක දෙසලා කතා කරන්න බෑ.
ප්‍රාප්තියේ දෙවන සමරුම වෙනුවෙන් සුභපැතීමට 3,51,000 2013 වසරේ මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් වැය කරලා
කවුද? මරිකාර් මන්තම ආසනයට යන්න කටේ හයියට බය ගන්න මේක ස්ථාර නියෝග වල ගන්න මරිකාර් මන්තම ආසනයට යන්න
ටී-ෂර්ට් 1,200ක් මිලදීගෙන තියෙනවා මධ්‍යම සංස්කෘතික අරමුදලෙන්. 2013 වසරේ DVD 1,05,000 නිෂ්පාදනය කරන්න 1,50,000 මුදල් වැය කරලා තියෙනවා සංස්කෘතික අරමුදලෙන්. ඒව පන්සල් හදන්න කෝවිල් හදන්න දේවස්ථාන හදන්න පල්ලි හදන්න නෙමෙයි තමන්ගේ පුද්ගලික වියදම් වලට. මේව ගැන මේ රටේ ජනතාව දැනගත යුතුයි කියලා මම මේ අවස්ථාවේ.
බොහොම ස්තුතියි ගරු මහින්දානන්ද රජුගමගේ මැතිතුමා ඔබතුමා කතා අවසන් කරන්න.
ගරු විපක්ෂ නායකතුමාට කියනවා මගේ ළඟ තියෙනවා විගණන
වාර්තාව
හිටපු අමාත්‍ය ආරක්ෂකයින් 10 දෙනෙක් දාලා රජයේ වැටුප් ගෙව්වා කියලා විගණන වාර්තාවක් තියෙනවා. ඒකත් ඔබතුමා පැහැදිලි කරන්න. 10 දෙනෙක් දාගත්තද කියන එකත් පැහැදිලි කරන්න. මෙන්න විගණන වාර්තාව. බේ මේක කියලා දෙන්න විපක්ෂ නායකතුමාට. මේ කියලා දෙන්න.
අර විපක්ෂ නායකතුමා.
සඳහන් කරා.
විපක්ෂ නායකතුමා.
එවන් දෙයක් විගණන වාර්තාවේ සඳහන් වෙලා තිබෙනවා නම් දැන්ම සභාගත කරන්න මම දැන් අස්සෙනවා. විගණන වාර්තාවේ තිබෙනවා නම් මම රජයේ අරමුදල් උපයෝගී කරගෙන පෞද්ගලිකව ව්‍යාපාරවලට උපයෝගී කරගත්තයි කියලා මම අයින් වෙනවා.
ඔය මහින්දානන්ද කලුත්ගමගේ මතවා පොයින්ට් ඔෆ් ඕඩර් කියන්න ඔබතුමා කතා කාලය අවසාන විනාඩි දෙක
මේ රටට මේගොල්ලගේ පක්ෂයටත් හොඳම කාලයක් විපක්ෂ නායක අයින් වෙන්න යන්නේ
මේ පක්ෂයට පොයින්ට් ඔෆ් ඕඩර්යක් නෙවෙයි චමින්ද විජේසිරි මැතිතුමා
විශේෂයෙන්ම ගරු පොලිසියේ මන්ත්‍රීතුමනි මේ ස්ථාවික අනුවක උයටතේ මේ මේ කරපු කාරණේ සාධාරණ කරන දෙන්න ගරු මන්ත්‍රීතුමනි දැන් මේ
මොකද ස්ථාවික කියන්න ඔබතුමා
උයටතේ අනුවක උයටතේ අයිති ආරෝපණයක් කරපු කාරණේ මට නිවැරදි කරන්න
නා පොයින්ට් ඔෆ් ඕඩර් එකට අනුව ස්ථාවික මොකද කාරණාව කියන්න
කියාගෙන යන්න දැන් මේ පාලක මණ්ඩලය ගැන ගරු මන්ත්‍රීතුමා කියන්නේ 209 පාලක මණ්ඩල අනුමැතිය ගත්තේ නැහැ කියලා තමයි කියන්නේ
92 උයන්න තියෙන වෙනත් කාරණාවක් ඔබතුමා පොත දිග්ගස්ස ගත්තට 92 උයන්න තියෙන්නේ පාර්ලිමේන්තු සභාගර්භයේ මතට නෙවෙයි මේ අදාළ විස්තර නියෝගයක් නෙවෙයි ගරු විජිත හේරත් මැතිතුමා ඔබතුමාගේ කතාව ගරු සංස්කෘතික මැතිතුමා රාජ්‍ය මැතිතුමා විදුලි වික්‍රමනායක මැතිතුමා මන්දාර කාර්ය සභාව අවස්ථාවේ පැහැදිලි කිරීම සඳහා
සභාපතිතුමා මට පැහැදිලි කිරීමක්
ඕඩර් ප්ලීස් ගරු ඇමැතිතුමා ඕඩර් ප්ලීස් සභාව නිස්වද්ද වෙන්න ගරු ඇමැතිතුමා
ගරු කාරක සභා සභාපතිතුමනි 2023 8/7 වන දින අදාළ විමර්ශන වාර්තාව කෝප් කමිටුව වෙත ලබා දී ඇත
සභාවනි ඕඩර් ප්ලීස් සභාව නියන්න වෙන්න සභාව නියන්න වෙන්න කතාව දුන්නා ගරු ඉදිරි වික්‍රමනායක මැතිතුමා ඔබතුමාගේ පැහැදිලි කිරීම ගන්න
ගරු කාරක සභා සභාපතිතුමනි
අද සංස්කෘතික අමාත්‍යාංශයේ වැඩි ශීර්ෂය. ඒක නිසා සදාචාරාත්මක හැසිරෙන්නත් ඉගෙන ගන්න.
ගරු කාරක සභා සභාපතිතුමනි
මහින්දානන්ද මැතිතුමා මොකද්ද පොයින්ට් ඔෆ් ඕඩර් එක?
මගේ ප්‍රශ්නේ
නේ පොයින්ට් ඔෆ් ඕඩර් එක කියන්නේ පොයින්ට් ඔෆ් ඕඩර් එක.
ඉතින් අස්සනවා කියලා මම අමාත්‍යාංශයේ අභ්‍යකරණ විකරණ වාර්තාව එතුමාට දුන්නා. එතුමා ඒක කියවුවා වචනයක්වත් කිව්වේ නැහැ. එතුමා අද එතුමා ඉල්ලස් වෙන්න ඕනේ.
ගරු විපක්ෂ නායකතුමා
ගරු සභාපතිතුමනි මේගොල්ලෝගේ මේ ඇම්බැට්ටෝ ටිකක් දාලා හොර අභ්‍යන්තර විගණනයක් 2022 කරලා මට මඩ ගහන්න බොරු වාර්තා හදනවා. මේක ජාතික විගණන කාර්යාලයෙන් ආපු එකක් නෙමෙයි. මේක විගණනාධිපතිතුමා යොමුකට නෙමෙයි. මේක ඒගොල්ලෝ හොරාගේ අම්මගෙන් පේන අහන ලියවත්තු දෙයක්.
හරි.
බොහොම පැහැදිලිව.
ගරු අමත්තුමා විදුලි වික්‍රමනායක මැතිතුමා ඔබතුමා කරුණා පැහැදිලි ගන්නට නම් ඊළඟ කතිකයට අවස්ථාව දෙන්න වෙනවා. ඕඩර් ප්ලීස්. සභාව නිශ්ශබ්ද වෙන්න ගරු ඇමැතිතුමාට කරුණා දක්වන්න දෙන්න ගරු ඇමැතිතුමාට
ගරු කාරක සභා සභාපතිතුමනි
ගරු විජිත හේරත් මැතිතුමා ඕඩර් ප්ලීස් ගරු විජිත හේරත් මැතිතුමා
කාරක සභා සභාපතිතුමනි අද සාකච්ඡාවට ගන්නේ සංචාරක අමාත්‍යාංශය සහ ඉඩම් අමාත්‍යාංශයත් එවැගේම බුද්ධ ශාසන හා සංස්කෘතික අමාත්‍යාංශයත් අපේ රටේ විදේශ විනිමය ලබන ප්‍රධාන ආයතනයක් ප්‍රධාන ඒකකයක් තමයි සංචාරක ඒකකය. ඇත්තටම රටට විදේශ විනිමය ගේන්න නම් සංචාරක කර්මාන්තයේ නගා සිටුවීම අත්‍යවශ්‍ය වෙනවා. නමුත් අවාසනාවට කරුණ අපේ රටේ සංචාරක ක්ෂේත්‍රය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් නැහැ. අමතිවරයා මාරු වෙනකොට, අමාත්‍යංශය මාරු වෙනකොට ප්‍රතිපත්ති වෙනස් වෙනවා, ප්‍රතිපත්ති අලුතෙන් හැදෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි ගරු සභාපතිතුමනි අපිට ස්ථිර ජාත්‍යන්තර සන්නාමයක් නැහැ. ලෑන්ඩ් ලයික් නොවද ස්මෝල් මිරකල් වොන්ඩර් ඔෆ් ඒසියා තව කාලෙකදී සෝ ශ්‍රී ලංකා එවැනි විවිධ සන්නාම තමයි පාවිච්චි කරන්නේ අඩුම ගාන එක සන්නාමයක් අවුරුදු 10ක්වත් තියෙන්නේ නැහැ හැබැයි අපේ ආසන්න රටවල් මාලදිවයින වගේ රටවල් ඒවයි ඒ රටවල් වල ජාත්‍යන්තර සන්නාමය ස්ථිරයි සනි සයිඩ් ඔෆ් ද ලයිෆ් මැලේසියාව ගත්තොත් ට්‍රූලි ඒසියා ඉන්දියාව ගත්තොත් ඉන්ක්‍රෙඩිබල් ඉන්දියා තායිලන්තේ ගත්තොත් අමේසිං තායිලන්ඩ් ඒ වගේ ඒගොල්ලන්ගේ සන්නාමය ජාත්‍යන්තර සන්නාමය ස්ථිරව දීර්ඝ කාලයක් පවතින ලෝකේ පුරාවටම ඉන්ක්‍රෙඩිබල් ඉන්දියා කිව්වම ඒක ලෝකේ කවුරුත් දන්න පිළිගත්තු සන්නාමයක් වෙනවා නමුත් අවසනාවකට අපේ රටේ එහෙම සන්නාමයක් නැහැ
තමෙන්දර්ම සංචාර තමෙන්දේජහෙරමත්තා පොයින්ට් ඔෆ් ඕඩර් එක
රැඳිලා තියෙන
මට නිවැරදි කරන්න දෙන්න ඔබතුමා ඇත්තට මට අසාධාරණයක් කරේ මම 91 ඌ කියලා ඉල්ලුවේ 91 ඌ තියෙන
ඇත්තම ගරු විද තමෙන්දේජහෙරමත්තා මා
කියලා කාරණා වුණා නම් ඒක කරා ඒක නිවැරදි කරන්න ඔබතුමා 91 ඌ
දැන් ඔබතුමාගේ ස්ථාරණය පොයින්ට් ඔෆ් ඕඩර් කියන්න ඔබතුමාගේ පොයින්ට් එක කියන්න පොයින්ට් එක මොකද්ද
මම කිව්වේ 91 ඌ යටතේ විශේෂයෙන්ම මේ කතිකයන්ට කතා කරන්න තියෙන රීතිය එතකොට කතිකේ කතා කරනකොට විශේෂයෙන්ම කිසිම මන්ත්‍රීවරයෙකු තමන්ගේ මන්ත්‍රීවරයා අයිතු ආරෝපණය චෝදනාවක් කළ යුතු නැහැයි කියන කාරණා. ඒක පහදා දෙන්න ගරු මන්ත්‍රීතුමනි මං ඉල්ලුවේ. හැබැයි
පැහැදිලි 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 ඔබතුමා සඳහන් කරපු කාරණාව හරි මං හිතන්නේ
අපහාස කරා
ඔබතුමා. ඔව්. ඔව්. ඔබතුමා කාරණාව සඳහා හරි 92 ඌ කියන එක මෙතනට සවණය වුණේ අපේ 92 කරේ
විජේරත්නතුමා. ඇත්තරම අපේ රටේ සංචාරක ශේෂ්ත්‍රය මේ මට්ටමෙන් හරි රැඳිලා තියෙන්නේ පෞද්ගලිකංශේ
මහින්දාන ලලුගමගේ මැතිතුමා මොකද පොයින්ට් ඔෆ් ඕඩර් එක මොකද අංකේ පොයින්ට් ඔෆ් ඕඩර් එක අංකේ කියන්න
සභාපතිතුමනි මේක ඉතාම තීරණාත්මක අවස්ථාවක්
නෑ මේක පොයින්ට් ඔෆ් ඕඩර් එකක් නෙවෙයි සමා වෙන්න පොයින්ට් ඔෆ් ඕඩර් එකක් නෙවෙයි විජේරත්නතුමා
කාර්ක සභා සභාපතිතුමනි
ඇත්තටම
සංචාරක ශේෂ්ත්‍රයේ නව්‍ය සංචාරක නිෂ්පාදනයක් නැහැ සංචාරක ආකර්ෂණීය ස්ථානවල අඩුපාඩු ගොඩක් තියෙනවා ඒ වගේම ගරු සභාපතිතුමනි පෞගිය කාල පරිච්ඡේදයේ පුරාවට සංචාරක ශේෂ්ත්‍රයේ හෝටල් හිමියෝ ඒ වගේම සේවා සපයන්නන් මේ ආර්ථික අර්බුදයත් එක්ක විශාල පීඩාවකට ලක් වුණා. නමුත් අද වෙනකන් ඒ ඇයට සහන ලබා දෙන්න ආණ්ඩුව වැඩපිළිවෙලක් ඇතිගත්තේ නැහැ. බැංකුවලට ණය වෙලා තියෙනවා. පරාට ක්‍රම යටතේ දේපළ පවරගෙන තියෙනවා. සංචාරක වාහන පාවිච්චි කරන්නන්ට ඒ වාහන ඇත්තරම පාවිච්චි කරන්න බැරි වෙලා තියෙනවා. ඒවා බැංකුවලට සින්න වෙලා තියෙනවා. ඒ ඇයට යම් සහනයක් දෙනවා කියලා සංචාරක ඇමතිවරු පොරොන්දු වුණා. නමුත් අද වෙනකන් ඒව ලබා දීලා නැහැ. හරියට ගත්තොත් අපේ රටේ කොච්චර හෝටල් ප්‍රමාණයක් තියෙනවද කාමර කීයක් තියෙනවද ලියාපදිංචි වෙච්චව ලියාපදිංචි නැති වෙච්චව කීයක් තියෙනවද කියලා ඇහුවොත් සංචාරක අධිකාරියෙන් දෙන ගාන විතරයි කියන්නේ. නමුත් අපි දන්නවා ලියාපදිංචි නොවිච්ච ආයතන ගණනාවක් තියෙනවා. ඉතින් ඒවත් එක්ක අපේ රටේ සංචාර කර්මාන්තේ නගා සිටවන්න නිශ්චිත ක්‍රමවේදයක් වැඩපිළිවෙලක් අද වෙනකන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසා අපි ගානගෙන මෙච්චරාව අච්චරාව ලක්ෂ 10ක් ආවා කියලා උදම් මැනුවට වැඩක් නැහැ. සංචාරක ශේෂ්ත්‍රය නගා සිටීම සඳහා වෙච්ච ජාතික ප්‍රතිපත්තියක් වැඩපිළිවෙලක් මත ඉඳලා කටයුතු කරන්නේ නැති එක ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒ නිසා එයට වහාම ඉක්මන් කඩිනම් මැදිහත් වීමක් අවශ්‍යතාවය
තියෙනවා.
ඒ වගේම ඉඩම් අමාත්‍යංශයේ ගත්තොත් ගරු සභාපතිතුමනි පෞගේ කාලේ පුරාවට ක්‍රියාත්මක වෙච්ච ප්‍රධාන වැඩසටහනක් තමයි බිම්සවිය. බිම්සවිය වැඩසටහන වැදගත් ප්‍රයෝජනවත් වැඩසටහනක්. 1998 අංක 21 හිමිකම් ලියාපදිංචි කිරීමේ පනත යටතේ ඒ වැඩසටහන ආරම්භ කරා. ඒ වැඩසටහන හරහා මේ වෙනකොට ඉඩම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව යටතේ ඇත්තටම අවුරුදු ගාණක් මේක ක්‍රියාත්මක වුණත් මේ වෙනකොට මැනුම් කර තියෙන්නේ ඉඩම් කැබලි 16,06,866. ඒකෙන් හිමිකම් සහතික නිකුත් කරලා තියෙන්නේ 9,47,638. ඒ පැත්තකට දාලා තියෙනවා 486,538ක්. දැනට ප්‍රාදේශීය කාර්යාල 51ක් තියෙනවා. හැම පළාතකම මේක ක්‍රියාත්මක වෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කොට්ටාසේ හැර අනිත් සියලුම කොට්ටාසවල මේ බිම්සවිය වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. නමුත්
ගරු මන්ත්‍රීමාල තමන්ගේ ආසනවලට යන්න අද වැදගත් විවාදයක් තියෙනවා.
750යි. මිනින්දෝරු දෙපාර්තමේන්තුව, ඉඩම් හිමිකම් දෙපාර්තමේන්තුව, ඒ වගේම රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව එක්ක තමයි මේ කටයුත්ත සාර්ථකව කරගන්න පුළුවන්කම තියෙන්නේ. නමුත් මේක සාර්ථකව කඩිනම්ම කාර්යක්ෂම සිද්ධ වෙන්නේ නැහැ. මෙතන විශාල අඩුපාඩු රාශියක් සිද්ධ වෙනවා. පළවෙනි එක තමයි උචිත කාර්යක්ෂම ඵලදායි ක්‍රමවේදයක් ඇත්තටම නැහැ. අවුරුදු ගානක් තිස්සේ බිම්සභාවේ ක්‍රියාත්මක වෙනවා. නමුත් තවමත් බැරුණා සම්පූර්ණ කරන්න. මට මතකයි ඉඩම් නිරෝල් කිරීමේ දෙපාර්තමේන්තුව කැඳවල මේ ගැන අපි විමසනකොට එය කිව්වේ 2040 විතර වෙනවා මේ බිම්සභාවේ වැඩසටහන අවසන් කරන්න. ඉතින් ඒකට ප්‍රායෝගික සැලසුම් කරණයක් නැහැ. ඒ ඉඩම් හිමිකම් දෙපාර්තමේන්තුවට ප්‍රායෝගික සැලසුම් කරණයක් නැති එකත් එක්ක ප්‍රතිඵලත් වෙන්නේ නැහැ. දැනට සේවයට බඳවගෙන ඉන්නේ ගොඩක් සංවර්ධන නිලධාරීන්. ඒ සංවර්ධන නිලධාරීන් ඇත්තටම ස්ථාන මාරු වෙලා යනවා. ඒ අයට යම් පුහුණුවක් ලැබලා මේ දෙපාර්තමේන්තුවේ පිළිබඳ යම් අධ්‍යයනයක් කරලා ප්‍රායෝගික අත්දැකීමක් ලබා ගත්තට පස්සේ ඒ අය ගොඩක් අය ස්ථාන මාරු කරනවා. ඒකත් පස්සේ ඒකේ සේවය ලැබෙන්නේ නැහැ. ඒ වගේම මේ ගොඩක් අය MN4 වැටුප් තලයටදී තමයි තියාගෙන ඉන්නේ. ඒ නිසා උසස් වීම ඒ වගේම ඒයට ලැබිය යුතු වෙනද වරප්‍රසාදයන් ලැබෙන්නේ නැහැ. ඒ නිසා කාර්යක්ෂම වැඩ කරන්නේ නැහැ. ඒ නිසා ප්‍රමාණවත් ප්‍රචාරයක් මේ සඳහා ලබා දෙන්නෙත් නැහැ. ඒ නිසා බිම්සභාවේ වැඩසටහන හොඳ වැඩසටහනක් වුණාට ඒ බිම්සභාවේ වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කරන්න මැදිහත් වීමක් නැති නිසා ඒ සඳහා වෙච්ච ඒ අයට ඒ නිලධාරීන්ට සහ ඒ සේවකයන්ට ලබා දිය යුතු කාර්යක්ෂමතාවය නිවැරදිව ලබා නොදීම නිසා ඇත්තටම අසාර්ථක වෙලා තියෙනවා. ඒ ප්‍රතිඵල අත් වෙලා නැහැ. ඒ වගේම මම මතක් කරන්න කැමති අපේ රටේ ඉඩම් පිළිබඳව විවිධ තැන්වල වෙන මේ ඉඩම් මංකොල්ලේ දැනටත් ගත්තොත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගල්නෑව ප්‍රාදේශීය කොට්ටාසය තුළ හැටුවව කියන ප්‍රදේශයේ ඉඩම් අක්කර 200ක් විතර අනවසරයෙන් එලි කරනවා. හැබැයි උතුරුමැද ආණ්ඩුකාරවරයා ප්‍රාදේශීය ලේකම්වරුන්ට බලපෑම් කරලා කියනවා ඒව නවත්තන්න එපා, ඒවා ඒකට ඉඩ දෙන්න කියලා. ඒකට අද වල්ලලින්ගේ ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා මේ විශේෂයෙන්ම රැස්වෙහෙර පන්සල ආශ්‍රිත ප්‍රදේශවලට. වල්ලලි ගම්වදින්නේ මේ විදිහට අනවසර කැලෑ එලිකිරීම, ඒ වගේම අනවසර ඉඩම් අත්පත් කර ගැනීම හරහා, නමුත් රාජ්‍ය සමහර දේශපාලන මැදිහත් වීම හරහා මේ සිද්ධ වෙන ක්‍රියාදාමය තවමත් එහෙම සිද්ධ වෙනවා. බොහෝ තැන්වල මේ අකටයුත්ත සිද්ධ වෙනවා. ඒකෙන් වල්ලලි ගම්වදිනවා, මිනිසුන්ට ජීවත් වෙන්න බෑ, ජීවිත හානි වෙනවා. නම් මේ එක උදාහරණයක් විතරයි මම කිව්වේ. ඒ වගේම ගරු සභාපතිතුමනි, පහුගිය කාලේ රජයේ තීන්දු කරා හමුදාවේ සේවය කරලා විශ්‍රාම ගිය අයට යම් ඉඩම් කොටසක් ලබා දෙන්න, නිවසක් හදාගන්න, විවිධ තැන්වල නම් කරලා ඉඩම් ලබා දුන්නා. නමුත් ඉඩම් ලබා දීලා දැන් අවුරුදු 10ක් 15ක් වෙනවා, එයට ස්ථිර ඔප්පුවක් ලබා දීලා නැහැ. ස්ථිර ඔප්පුවක් නැතුව එයට බැංකු ණයක් ගන්න, බැංකු ණයක් කරගෙන තමන්ගේ ගෙදර හදාගන්න එහෙම හැකියාවක් නැහැ. తాවකාලික පුංචි ගයක් හදලා තියෙනවා, ලයිට් වතුර ටික අරගෙන තියෙනවා. නමුත් ඔප්පුව නැතුව ඒ කටයුතු අවසන් කරගන්න බෑ. ඉතින් ඔප්පුව ලබා දෙන්න අවශ්‍ය කරන කාර්යාලවලට දැනුම් දීලා තියෙනවා, ලිඛිතව ප්‍රාදේශීය ලේකම්වරු දැනුම් දීලා තියෙනවා. නමුත් අපි දන්නවා ඒ ඔප්පුව ලබා දෙන්නම් ජනාධිපතිවරයා අස්සම් කරලා තමයි ඒවා එවන්න ඕනි. ඉතින් අවුරුදු ගණන් ප්‍රමාද වෙනවා. ඒ නිසා ඒ හමුදා සේවකයන්ට ලබා දීපු ඒ නිලධාරි ලබා දීපු ඉඩම්වල නිරවුල් ඔප්පුව තවමත් ලැබිලා නැහැ. ඒ වගේම ගරු සභාපතිතුමනි, අමතුමාගේ අවධානයට යොමු කරන සංස්කෘතික අරමුදල, සංස්කෘතික අරමුදලේ මම දන්න විදියට නම් බැංකු ගිණුම තියෙන්නේ ලංකා බැංකුවේ. ඒතුළු ලංකා බැංකුවේ ගිණුම් පවත්ත ගැන නිල අයිතිය තියෙනවා, මහජන බැංකුවත් එක්ක ගිවිසුම් ගන්න බෑ. මම දන්න සංස්කෘතික අරමුදලේ ගිණුම පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ ආවරණ අනුමැතියට පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ යම් කිසි සීමාවකට විතරයි. බිලියන ගණන් මිලියන ගණන් මුදල් වීදම් කරන්න ආවරණ අනුමැතියට ගන්න බෑ. ඒක නීතිය. මේ සභාවේ කාලේ කන්න ඕනෙත් නැහැ, අවුරුදු ගාණක් මේ ප්‍රශ්නේ දිග්ගස්සන්න ඕනෙත් නැහැ. ඔබතුමා ඇමතිවරයා, ඔබතුමාට බලතල තියෙනවා. අගමැතිවරයාගේ මූලිකත්වයෙන් අරමුදලේ මණ්ඩලයේ රැස් වෙනවා. මේ ගැන වහම ඉක්මන් කඩිනම් තීරණයක් ගන්න. මේ වෙලා තියෙනවා කියන චෝදනා ලබන සිද්ධීන් පිළිබඳව ඔබතුමාගේ බලය පාවිච්චි කරලා තීන්දුව తీරන අරගෙන මේක ක්‍රියාත්මක කරන්න. දැන් අවුරුදු ගාණක් අදින්න එපා. දැන් අවුරුදු ගාණක් අදිනකොට මේකේ එහෙම දෙයක් උනේ නැහැ කියලා කට්ටිය කියන්න හදනවා. ඉතා පැහැදිලි සංස්කෘතික අරමුදලේ සල්ලි එහෙම ඕන විදිහට පාවිච්චි කරන්න බෑ. එතන ක්‍රමවේදයක් තියෙනවා. ආවරණ අනුමැතිය ගන්න අවුරුදු සාමාන්‍යයෙන් අපි දන්නවා අගමැතිවරයා මණ්ඩලයට දිනයක් දෙන්නේ අවුරුද්දක් විතරයි. ඔබතුමාම දන්නවා අවුරුදු එකමාරක් විතර මේක බෝඩ් එකේ කැඳවුනෙත් නෑ, මෑතක තමයි කැඳවුනේ. එතකොට යම් කිසි මුදලක් වියදම් කරනවා නම් ඒ මුදල් සීමාව ඉක්මව මුදලක් පාවිච්චි කරනවා නම් ඒක ආවරණ අනුමැතිය නෙමෙයි, අනිවාර්යයෙන්ම සභාපතිවරයා අනුමැතිය දෙන්න ඕන. ඒතර සභාපතිවරයා බහුතරේ. ඒතර අගමැතිවරයා හිටියා. රනිල් වික්‍රමසිංහ අගමැති. එයා තමයි මේකේ ප්‍රධාන සභාපති. ඒතර එයා අස්සම් කළා තියෙනවා. එහෙම අනුමැතියක් එක්කද මේක කළා තියෙන්නේ. ඒකට පිළිබඳව ඔබතුමාට පුළුවන් වහම ක්‍රියාත්මක වෙන්න ඇක්ෂන් කරන්න.
ඔබතුමාට තව විනාඩි දෙකක කාලයක් තියෙනවා.
කරන්න ඕනි දෙයක් නෙමෙයි. මොකද අපේ කාලේ කරන්න ඕනි නෑ. මෙතර කාලේ කරන්න ඕනිත් නෑ. යමක් සිද්ධ වෙලා තියෙනවා නම්, චෝදනා තියෙනවා නම්, අමතිවරයාගේ බලය තියෙනවා. මණ්ඩලයක් තිබුණා. මණ්ඩලයේ සභාපතිවරයා අගමැතිවරයා රනිල් වික්‍රමසිංහ. ඔහු අස්සම් කළාද නැද්ද කියලා බලන්න පුළුවන්. ආවරණ අනුමැතියට කියලා ජනාධිපතිවරණයෙන් පස්සේ අස්සම් කරා නම් බෑ. ඒක අනිවාර්යෙන් කලින් අස්සම් කළා තියෙන්න ඕනි. ඒවා වෙල බලලා වහම ක්‍රියාත්මක වෙන්න මේක දිග්ගස්සන්න එපා. ඒ වගේම දැන් මේ බිලියන ගණන් වලට ආවරණ අනුමැතිය ඇතුළේ යනවා කියලා ප්‍රශ්න එනවා. හැබැයි සේවකයෝ දැන් 2000ක් විතර ඉන්නවා. ඒ සේවකයන්ගේ ජීවත් වීමේ ප්‍රශ්නේ, අද බඩු මිල වැඩි වෙලා, විදුලි මිල වැඩි වෙලා ජීවත් වෙන්න බෑ. ඒ අය දිගින් දිගටම ඉල්ලීම් කරනවා රුපියල් 5000ක් දෙන්න දීමනා විදිහට 20000ක් වැටුප් පැටි කරන්න. ඒ වගේම සේවක උසස් වීම ස්ථාන මාරු කිරීම විධිමත් ක්‍රමවේදයකට අනුව කරන්න කියලා. නමුත් සංස්කෘතික අරමුදලේ සේවකයන්ගේ මේ ප්‍රශ්නේ තාම निराකරණය වෙලා නැහැ. ඒතර අවුරුදු එකමාරක් විතර බෝඩ් එක කැඳවුනේ නැහැ කියන එක තමයි මේකට උත්තරේ උනේ. ඉතින් මෑතකදී කැඳවුණා. කැඳවිච්ච වෙලාවෙත් මේ ප්‍රශ්නෙට උත්තරේ අවිල්ල නැහැ. විශේෂයෙන්ම සංස්කෘතික අරමුදලේ සමහර වෘත්තීන් තියෙනවා, අනතුරුදායක වෘත්තීන්. ඒ අය සඳහා රක්ෂණයක් ලබා දිය යුතුයි. ඔබතුමාම දන්නවා මුහුද කිමිදීම් කරනවා. ඒ වගේම රුවන්වැලි සෑයේ මට මතකයි, රුවන්වැලි සෑයේ තීන්ත ගානේ අවුරුදු 26ක් විතර 31 කරේ සාමාන්‍යයෙන් යාට කිව්වේ ලේනා කියලා. ඉතින් එවැනි සේවකයෝ ඉන්නෝ අනතුරුදායක වෘත්තීන් කරන්නේ, එයාට රක්ෂාවරණයක් ලැබිය යුතුයි. ඔබතුමත් පිළිගන්නවා. ඒ නිසා සංස්කෘතික අරමුදලේ නිලධාරීන් හා සේවකයන් සියලු දෙනාම අද මැසිවිල්ලක කනස්සල්ලක ඉන්නවා. ඒ අයගේ මේ ප්‍රශ්නෙට නිවැරදි පිළිතුරක් ලැබුණ නැහැ කියලා බිලියන මිලියන ගණන්වල වියදම් ගැන කතා කරාට මේ අය ඉල්ලන මේ සොච්චම් මුදල, මේ අයගේ වැටුප් පැඩවීම හෝ මේ අයගේ ස්ථිර කිරීම, සේවා ස්ථිර කිරීමත් නිවැරදි පටිපාටියකට සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි සංස්කෘතික අරමුදලට විශාල මුදලක් උපයනවා, විශේෂයෙන්ම සංචාරක ව්‍යාපාරයේ හරහා. විදේශිකයෝ ලංකාවට ආවම ඩොලර් වලින් අපිට විශාල අරමුදලක් ලැබෙනවා. ඒ අරමුදලෙන් මේ වගේ බිලියන ගණන් වියදම් කරන්න ඉඩ දීලා ඒ ප්‍රකෝටි ගණන් වංචා දූෂණ මුදල් අයථා සිද්ධ වෙනවා. හැබැයි මේව වැඩ කරන අහිංසක සේවකයන්ට ලැබිය යුතු
කාලය
සහනයක් ලබා දෙන්න
මැදිහත්
අවශ්‍ය වෙනවා. ඒ සඳහා මැදිහත් වෙන්නයි ඔබතුමාට ඔබතුමාට අවසන් වශයෙන් කියමින්, විශේෂයෙන් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් පත් කිරීමේදී ඔබතුමා ගැසට් කළ තියෙන අවුරුදු දෙක කාල සීමාවකට මම හිතන්නේ ඒක සුදුසු එකක් නෙමෙයි. පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් දූරේ කියන්නේ යම් කාලයක් තිබිය යුතුයි. ඒක తాවකාලික කිරීම හරහා කොන්ත්‍රාත්පදනමක් වගේ ඉන්නේ. එතකොට මේකට ඉල්ලුම් කරන ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. ඒ නිසා ඒකත් පුළුවන් නම් වෙනස් කරන්න කියලා ඔබතුමන් ඉල්ලා සිටමින් මම අතර වෙනවා.
ගරු අමාත්‍යමා,
දෙලිගිරිමක් ගරු කාර්යක සභා සභාපතිතුමනි, ගරු විජිත හේරත් මැතිතුමා, පිතාමාත්‍ම වටිනා අදහස් කීපයකුත් ඉදිරිපත් කළා. එතුමා මීට පෙර මේ සංස්කෘතික විෂය බාර අමාත්‍යවරයා ලෙස කටයුතු කළා තියෙනවා. සංස්කෘතික අරමුදල සම්බන්ධයෙන් ඔබතුමා ඉදිරිපත් කරපු ඒ යෝජනා සියල්ලම පාහේ මීළඟ අපි දැන් දෙපාරක් රැස් වුණා සති දෙකක් ඇතුළත. මීළඟ සතියෙත් අපි රැස් වෙන බලාපොරොත්තු වෙනවා. ඉතිරි පේපර්ස් ටික මේ මණ්ඩල පත්‍රිකා ටික අනුමත කරගන්න. එතකොට ඒ ටික මම හිතනවා ඔබතුමාගේ ඔය කියපුවා ගරු කාර්යක සභා සභාපතිතුමනි, ගරු විජිත හේරත් මැතිතුමා ඉදිරිපත් කරපු බොහෝ යෝජනා ඒකට ඇතුළත්. විශේෂයෙන්ම රක්ෂණය අපි ඒක පිළිගන්න. ඒ නිසා තමයි මේ පණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම තමයි වැටු සහ බදවා ගැනීම් මාරු කිරීම ඒවා දැන් නියමිත ආකාරයට සිද්ධ වෙනවා. මේවා හැදලා තිබුණේ නැහැ. දැන් මේ හැම ආයතනයකම අපේ අමාත්‍යාංශය යටතේ මේ කටයුතු ටික දැන් කෙරෙනවා. ඒ වගේම ඔබතුමා කියපු දේ තමයි මේ බිලියන මිලියන ගණන් එහෙම ආවරණ අනුමැති වලට යටත්ව කරන්නට පුළුවන් දෙයක් නෙමෙයි. ඒක අපි පිළිගන්න. ඒ නිසා තමයි අපි අවුරුද්දකුත් බලාගෙන හිටියේ මේ බෝඩ් මණ්ඩලයේ රැස් වෙනකම්. ඒ හින්දා ඒ වගේම අපි දැනුවත් කරන්න ඕනේ ගරු කාර්යක සභා සභාපතිතුමනි, දැන් මේ වාර්තාව සභාගත කරන්න කියලා ඉල්ලුවා. ඒ වාර්තාව 2028 අටවෙනි මාසේ 7 වන දින කෝප් කමිටුව වෙත ලබා දී ඇත. දැන් කෝප් කමිටුවට පුළුවන් ඒ වාර්තාව සභාගත කරන්න. ඒ වගේම 2019 නොවැම්බර් මාස කරන ලද වැඩවලට ආවරණ අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඉල්ලා ඇත. හැබැයි අනුමැතිය ලැබී නැත.
ස්තුති
ගරු පාටලි චම්පික රණෝගමැතිතුමා ඔබතුමාට විනාඩි 10ක කාලයක් තියෙනවා
අපි මේ කතා කරන්නේ නැගිට්ටා විතරයි බලන්නකෝ
මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා
ගරු සභාපතිතුමනි මේක ඉතාම තීරණාත්මක දෙයක් නිසා අභ්‍යන්තර විගණනයේ විසින් කරන ලද විගණනයක් අභ්‍යන්තර විගණක පිළිගන්න බෑකො අභ්‍යන්තර විගණක කියන්නේ විගණකාධිපතික නියෝජිතයා. එතකොට අභ්‍යන්තර විගණනයේ විසින් විපක්ෂ නායකවරයාගේ බිරිඳගේ සැලුන් එකට ආරක්ෂක 16 දෙනෙක් දැම්මා කියලා විගණන වාර්තාවක් තියෙනවා. විපක්ෂ නායකතුමා කිව්වා ඒක තිබ්බොත් ඉල්ලස් වෙනවා කියලා. එතුමා ප්‍රකාශයක් කරා. දැන් විගණන වාර්තාව සභාගත කරලා තිනවා. හෙට උදේ විපක්ෂ
නායකතුමා
ඉල්ලස් වීම ප්‍රකාශ කරන්න.
මහත්තුමනි සාමාන්‍යයෙන් මේ රටේ ඡන්දයකට පොරොතුව දේශපාලකයින් ජාතිය ආගම සංස්කෘතිය පිළිබඳව ඉතිහාසය පිළිබඳව විශාල කතා පවත්වනවා ඒ ගලවා ගැනීම ගැන විශාල උනන්දුවකින් කටයුතු කරනවා. නමුත් මැතිවරණයෙන් පස්සේ මේ අමාත්‍ය ධූර ලබා දීමේදී සහ ඒවට මුදල් වෙන් කිරීමේදී ඉතාම අවම මුදලක් මේ ආගමික ඒ වගේම සංස්කෘතික අමාත්‍යංශවලට වෙන් කරයි. ඒ වගේම මුදල් කප්පාදුකරණය කරන්න ඕන වුණාම නිසි ආදායම් ලැබෙන්නේ නැතුව මුලින්ම කපන්නේ ওই සංස්කෘතික ආගමික ආදී අමාත්‍යංශවල වැය ශීර්ෂය. ඉතින් මේ සම්ප්‍රදායෙන් අපි ඉවත් විය යුතුයි. අපේ රටේ ඉතිහාසයේ අපට අනුවේදනීය අවස්ථා දෙකක් උදා වුණා. එකක් තමයි 1815 මාර්තු 2 වෙනිදා අපි පූර්ණ යටත් විජිතයක් බවට අපේ ඉතිහාසයේ ආරම්භ වෙලා වසර 3000ක කාලයක් තිස්සේ විවිධ ගැටුම් මැද්දේ ඉඳලා විවිධ අරගලවලින් නිදහස් වෙලා අපි නිල වශයෙන් යටත් විජිතයක් බවට පරිවර්තනය වුණා. අපේ ස්වෛරී භාවය අපෙන් නැති වුණා. ඒ වගේම මේ 2022 අප්‍රේල් 12 වෙනිදා ස්වෛරී බංකොලොත් භාවය අපි ප්‍රකාශයට පත් කළ දවසේ අපේ ස්වෛරීත්වය අපට නැවත අහිමි වුණා. ඒ අනුව ඒ බ්‍රිතාන්‍ය කිරීටයට යටත් වීමෙන් පස්සේ රටක ස්වෛරීත්වය අහිමි වෙච්ච පළවෙනි ඒ වගේම අනුවේදනීයම අවස්ථාව තමයි ගිය වසරේ රට ආර්ථික වශයෙන් බංකොලොත් වීමේ ප්‍රතිඵලය. ඒ ප්‍රතිඵලය රටේ ආර්ථික ශේෂ්ත්‍රවල විතරක් නෙවෙයි සමාජ සංස්කෘතික ආගමික හැම ශේෂ්ත්‍රයකටම ඉතාම දරුණු විදියට බලපාලා තියෙනවා. මේ කාලය ඇතුළත විශේෂයෙන්ම 2022-23 වසර දෙකේ පමණක් ආර්ථික හැකිලිම නිසා රුපියල් 83,000ක් මිනිසුන්ට අහිමි වෙලා තියෙන ආදායම් වලින්. ඒ වගේම 2024 මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු ඉලක්කගත බදු ආදායම් දිහා බැලුවාම අපිට පේනවා 2020ට සාපේක්ෂව අතිරේක තවත් බිලියන 2000ක් ට්‍රිලියන 2ක් මේ රටේ මහජනයාගෙන් එකතු කරන්න යන බව. ඒ කියන්නේ තවත් අතිරේක රුපියල් ලක්ෂයක් සෑම පුරවැසියෙක්ම කිරි දරුවගේ ඉඳන් වැඩිහිටියා දක්වා බදු ආදායම් හැටියට ගෙවන්න නියමිතයි 24 වෙනකොට. එක පැත්තකින් රුපියල් ලක්ෂයක ආදායම් අහිමි කරනවා, අනිත් පැත්තෙන් තවත් රුපියල් ලක්ෂයක් බදු ආදායම් හැටියට ආණ්ඩුවට ලබා ගන්නවා. මේ නිසා අද මහජනයා ඇති වෙලා තියෙන්නේ දෙපැත්තකින් තැලී පොඩි වෙන භයානක ආර්ථික ඛේදවාචකයකට. ඒ ආර්ථික ඛේදවාචකයත් එක්ක ඇති වෙලා තියෙන අනිත් කාරණේ මොකද්ද? ඒ තමයි කළු ආර්ථිකයක් රට පුරාම හැම ආකාරයකින්ම විහිදී පැතිරී යන එක. ගරු ඇමැතුමනි, අද මේ සමහරු මෙතන රාත්‍රී ආර්ථිකයේ නීතිගත කිරීම ගැන කතා කරනවා. ඒ අතරෙම කාන්තායිතිය ගැන කතා කරනවා. අද මේ බත්තරමුල්ල හන්දියේ ඉඳන් මාර්ගම පන්නිපිටිය පාරේ යනකොට ස්පා ආයතන කීයක් අලුතෙන් ඇරලා තියෙනවද? රට පුරා මේ පාර්ලිමේන්තුවට ඇතුළු වෙලා තියෙනවද? කවුද මේවැය සේවය කරන්නේ? රාජ්‍යංශේ පුජ්‍යලික අංශේ සේවය කරලා මේ ආර්ථික අර්බුදයේ විසින් මහපාරට ඇදලා දාපු අපේ සහෝදරියන් තමයි අද මේවයි සේවය කරන්නේ. මේවයි වෙන දේ කවුරුත් දන්නවා. මේවා විවෘත ගණිකා මධ්‍යස්ථාන බව ඉතාම පැහැදිලියි. ඒ වගේම මත්පැන් මත්ද්‍රව්‍ය වලින් රටේ අපේ තරුණ පරම්පරාව විශාල භයානක ආකාරයකට වෙලාගෙන තියෙනවා. අපිට පසුගියදා පුළුවන් වුණා මේ රටේ පොලිසිය රටේ කසිපු වටලනවා. හැබැයි ලේබල් වලින්ම හොර අරක්කු හොර කසිප්පු රට පුරාම ව්‍යාප්ත වෙනවා. ඒ මධ්‍යස්ථානය පසුගියදා දොම්බේ ප්‍රදේශයේ වැටළුවා, හොර ස්ටිකර් වැටළුවා. ඒ හොර ස්ටිකර් පිළිබඳව CID වාර්තාවක් දෙන්න කියලා සුරාපොදු දෙපාර්තමේන්තුව අපේ නියෝගයක් අනුව ලබා දීලා තියෙන අගෝස්තු 20 අද වෙනකම් මේ රටේ පොලිසිය රහස් පොලිසියට බැරි වුණා
මේ විකෘති ඒ විෂ්ටිකර් ගැහුවේ කවුද කොහොමද උනේ කියලා හොයන්. ඒ වගේ මේ නිසා ඉතාම පැහැදිලි අද මේ ගොඩනැගෙන කළු ආර්ථිකයේ කොටසක් බවට අපගේ විමර්ශන ශාස්ත්‍රයේ පොලිසිය නීති කටයුතු ආදී සියල්ලත් අද වෙලාගෙන තියෙන අර්බුදයක් ඇති වෙලා තියෙනවා. සා අපි පළමුවෙන් ආවෝධ කරගන්න ඕනේ ආර්ථික කාරණයකින් පමණක් රටක් ගොඩනගන්න බෑ. පූර්ණ මිනිසෙක් ගොඩනගන්න නම් සංස්කෘතියත් ආගමික ක්‍රියාවලියත් ඉතා අවශ්‍යයි. ආගමික ක්‍රියාවලිය ගැන කිව්වම අපි එකක් මතක තබා ගත යුතුයි. සියලු ආගමික අයිතීන් මිනිසුන්ට ලැබෙනව පමණක් නෙවෙයි. හැබැයි ඒ ආගමික අයිතිය තියෙන්නේ මානව අයිතියට පහලින් කියන එක මම බොහොම පැහැදිලිව ප්‍රකාශ කරනවා. මොකද යම් ආගමක අනුහසින් කෙනෙක් තව කෙනෙක් මරන්න, තව කෙනෙක් ඝාතනය කරන්න, ත්‍රස්තවාදය ව්‍යාප්ත කරන්න එහෙම අයිතියක් ආගමිකින් ලබා දෙන්න බෑ. ඒ ආගමික අයිතිය තිබෙන්නේ මූලික මානව අයිතියට යටින්. මම දැක්ක අපේ රටේ ප්‍රධාන දේශපාලන නායකයෙක් කියලා තිබුණා ආගමික අයිතිය තියෙන්නේ මානව අයිතියට උඩින් කියලා. ඒක වැරදි. මානව අයිතියට යටින් තමයි සියලුම ආගම්වල ආගමික අයිතිය තියෙන්නේ. ඒක අවබෝධ කරගෙන අපි ක්‍රියා නොකළොත් මේ රට ඇතුලේ නැවත නැවතත් මේ ගැටලු සහගත ගැටුම් සහගත තත්ත්වයන් නැති වෙන්න නියමිතයි. අද පුරාවිද්‍යා ස්ථාන කීපයක් මුල් කරගෙන උතුරේ මම දැක්ක මේ මාසේ The Economist සංගරාවේ කුරුන්දි විහාරය ගැන විශේෂ වාර්තාවක් දාලා තියෙනවා. මේ රටේ ආර්ථික සමාජීය විශාල අර්බුදය ගැන තාම සුළුෙන් වාර්තා කරන The Economist සංගරාවටත් මේ කුරුන්දි විහාරයේ විශාල ප්‍රශ්නයක් වෙලා තියෙනවා. කුරුන්දිය වැනි පුරාවිද්‍යා ස්ථාන, පුරාවිද්‍යා ස්මාරක ඒවා එක් ජන කණ්ඩායමකට එක ආගමකට අයිති දෑ නෙවෙයි. ඒක මේ රටේ සියලුම ජනතාවගේ උරුමයක්. ඒවා පදනම් කරගෙන වෙනත් රටවල සිදුවෙනවා වගේ ගැටුම් ඇති කරගත යුතු නැහැ. අද ජෙරුසලමේ ඇති වෙලා තියෙනවා වගේ ගැටුම් සහගත තත්ත්වයන් අපි ඇති කරගත යුතු නැහැ. ඒවා අපි විසින් අභ්‍යන්තරව විසඳාගත යුතුයි. ඒ සඳහා මැදිහත්තු. ඒ වගේම අපි අවධාරණය කරන්න ඕනේ මේ රටේ පුරාවිද්‍යා ස්ථාන නමින් තිබෙන දේ, විශේෂයෙන්ම බෞද්ධ පුරාවිද්‍යා ස්ථාන ජීවමය දේ. ඒවා ඊජිප්තුවේ පිරමීඩ නෙවෙයි. ඒ ඉතිහාසයේ වැළලිලා ගිහින් ඉවරයි පාරාවන්ගේ. නමුත් මේ රටේ ජීවමානව ඒක පවතිනවා. හැබැයි මේ කුරුන්දිය ගැන කතා කරන අය අපේ ඇමතිතුමා පසුගිය වසරේ මේ රටේ භික්ෂු ශාසනය පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කළා. මොකක්ද ඒකෙන් කියලා තියෙන්නේ? 1890 උපසම්පදා භික්ෂූන් සිවුරු හැරගිය බව, උපවැදි වූ බව. මම දන්නේ මේ අවුරුද්දේ මා හිතන්නේ ඊට සමාන පිරිසක් උපවැදි වෙලා ඇති. විහාරස්ථානවලට ගියාම ලයිට් බිල ගෙවා ගන්න බෑ. ඒ වගේම දානමාන කටයුතු නැහැ. ඒ වගේම දෙමාපියන්ගේ ප්‍රශ්න නිසා භික්ෂුන් වහන්සේ උපවැදෙමින් යනවා. එතකොට මේ වසරකට 2000 ගානේ භික්ෂුන් වහන්සේ උපවැදි වෙගෙන යනකොට ඒ භික්ෂු ශාසනයේ උරුමය ගැන හරියට කතා කරන්නේ නැතුව මේ රටේ හැංගීම අවුස්සන්න හදනවා. කුරුන්දිය හරි වෙන මොකක් හරි පෙන්වන නිසා මේ රටේ අද භික්ෂු ශාසනයේ අපේ විහාරස්ථානවල
ඕඩර් ප්ලීස් මූලාසන සඳහා ගරු සමන්පිය හේරත්නතුමා.
ඒ නිසා මේ මම හිතන්නේ අනික් ආගම් වලත් එහෙමයි. මොකද පූජ්‍ය පූජක දෙපාර්ශවයක් ඉන්නේ බෞද්ධයින්ට හා ක්‍රිස්තියානි කතෝලිකයින්ට පමණයි. හින්දු සහ ඉස්ලාමීය ආගමික උගතුන් හා ඒ බහරකාර මණ්ඩල පවතින්නේ.
ඔබතුමා තව තියෙන විනාඩි දෙකක් කාලය.
මේ ගැටලුව, මේ අභියෝගය, මේ ආර්ථික අර්බුදයත් එක්ක ඇති වෙලා තියෙනවා. ආරක්ෂක අංශවල දහස් ගණන් හමුදාව හැර යනවා වගේම බරපතල ගැටලුවක් මේ භික්ෂු ශාසනය සම්බන්ධයෙන් ඇති වෙලා තියෙනවා. විහාරස්ථාන පවත්වාගෙන යාම පිළිබඳව ඇති වෙලා තියෙනවා. ඒ නිසා අනිකුත් ආගමික ආයතනවලත් මේ ගැටලුව ඇති. ඒ ආගමික ආයතනවල පැවැත්ම පිළිබඳව බරපතල ප්‍රශ්නයකට අපි මුහුණ දීලා තියෙනවා. අපි ඒක පිළිබඳව අපේ අවධානය යොමු කළ යුතුයි. ඒ වගේම මේ ආගමික සංස්කෘතික කාරණා පිළිබඳව, සාහිත්‍ය පිළිබඳව, කලාව පිළිබඳව විශාල වෙනසක් දැන් අපිට පේනවා. මේ සමාජයේ ඇති වෙලා තියෙනවා පරිවර්තනීය වෙනසක්. ඉස්සර අපේ භාෂාවේ අපහාසාත්මකව පාවිච්චි කරපු වදන් අද මේ අපේ මුහුණු පොත සහ අනිකුත් දෑ නිසා අද සාමාන්‍ය භාෂාවේ කොටසක් බවට පත් වෙලා තියෙනවා. සින්දුත් අමු සින්දු වෙලා තියෙනවා. කලාවත් අමු කලාව වෙලා තියෙනවා. කාලයකට පෙර මේවා ප්‍රසිද්ධියේ කතා කරන්න බිය වෙච්ච කාරණා මත්පැන් බොනේවා වේවා ලිංගික කාරණා වේවා අද විවෘතව සාකච්ඡා වෙන ස්වභාවයකට පත් වෙලා තියෙනවා. මේ මොකද්ද? මේ ආර්ථික අර්බුදයේ විසින් විසුරුවා හරින ලද සමාජ ඛේදවාචකයක කොටස් වලට තමයි අපි මුහුණ දීලා තියෙන්නේ. එබැවින් අපි මේ ආර්ථික අර්බුදයෙන් මිදෙනවා නම් මිදෙන්න ඕනේ ඒ සංස්කෘතික සාධක ජය ගනිමින් ඊට අනුකූලව මිසක් මේ ඇති වෙලා තියෙන කළු ආර්ථිකයේ නීතිගත කරලා ඒ හරහා මේ ආර්ථිකයෙන් අපිට ගමනක් නැහැ. ආර්ථිකයෙන් ගොඩ එමින් අපි මේකට ගොඩනැගිය යුත්තේ පූර්ණ සංස්කෘතික මිනිසෙක් ගොඩනගා ගැනීමත් එක්කයි මේ ආර්ථික අර්බුදයෙන් අපි ගොඩ ආ යුත්තේ. ඒකට අපේ ආගමික අයිතිය, ඒකට අපේ සංස්කෘතික සමාජ අයිතියත් රැකගනිමින් තමයි ඒ මානවීය ගති ලක්ෂණ ගොඩනගා ගනිමින් තමයි අපි මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ආ යුත්තේ. නිසා මේ ආර්ථික අර්බුදය සාමාන්‍ය බඩගින්න පිළිබඳ විතරක් ප්‍රශ්නයක් නෙවෙයි. අද අපි විසින් අවුරුදු දහස් ගාණක් තිස්සේ ගොඩනගාගත් අපගේ සමාජ ආර්ථික කාරණා පමණක් නෙවෙයි ආගමික සංස්කෘතික ඒ දැලත් සම්පූර්ණයෙන් විසිරීලා ගිහිල්ලා මුළු රටම සමාජීය වශයෙන් සම්පූර්ණ අතරමං වෙන තත්ත්වයක් තියෙනවා. අද වෙනකොට 40ක් වැහිලා තියෙනවා. තව 100ක් වැහෙන්න යනවා. මේ රට විසින් අවුරුදු දශක ගාණක් තිස්සේ නිදහස් අධ්‍යාපනයේ නිදහස් සෞඛ්‍යයෙන් ගොඩනගාගත්ත මානව ප්‍රාග්ධනය දැන් වසර දෙක තුනක් ඇතුළත රටෙන් එළියට විසිරෙමින් යනවා. මේක මානව කාන්තාරයක් බවට පරිවර්තනය වෙමින් යනවා. මේන් ගලවා ගැනීමට නම් අපි වහාම ක්‍රියාත්මක වෙනවා මිසක් తాවකාලික අස්වැසුම් වලින් මේ ගොඩනගා ගන්න බෑ. ඒ සඳහා අපි විධිමත් පියවරක් ගන්න ඕනේ. ආර්ථික අර්බුදයෙන් ගැලවෙන ගමන්ම අපි මේ සංස්කෘතික මිනිසාත් ගොඩනගාගෙනම ඒ කටයුත්ත කළ යුතුයි කියන යෝජනාව කරමින් මම නිහඬව ඉන්නවා.
බොහොම ස්තුතියි ගරු මන්තුමනි.